ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා ඔබට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියනි, දවස් දෙකක් පුරාවට මේ සභාවේ දීර්ඝතම විවාදයක් දැන් අවසාන මොහොතට එළඹිලා තියෙනවා. විපක්ෂයෙන් අවසාන කතාව කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විවාදය පාදක වෙන්නේ අපේ රට අන්ත ශෝචනීය තත්ත්වයක තියෙන වෙලාව කියන කාරණාව ඔබතුමිය හොඳින්ම දන්නවා. එකපසකින් මේ රටේ ඩොලර් නැතිකම නිසා අත්‍යවශ්‍ය තත්ත්වය, අනෙක් පසෙන් රාජ්‍ය ආදායම දේශීය ආදායම බිඳුවට පල්ලෙහාටම වැටිලා රුපියල් නැතිවීම තුළ ඇතිවෙච්ච තත්ත්වය. දැන් මේ තත්ත්වය මේ ගෙවිච්ච දශක හතරක ආසන්න කාලයක් අපේ රටේ ආර්ථික වැරදි ආර්ථික ප්‍රතිපත්ති තුළ, ඒ වගේම දේශපාලන කළමනාකරණය තුළ, නිලධාරී කළමනාකරණය තුළ වෙච්ච හානියක් තමයි අද දවසේ අපි මේ භුක්ති විඳින්න තියෙන්නේ. මීට හරියටම මාස 13කට කලින් ඒ හානිය උච්චම ස්ථානයට ගිහිල්ලා 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා 13 වෙනිදා මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරා. ඒතර අපි මේ බංකොලොත් රාජ්‍යයක ඉඳලා මේ බංකොලොත් භාවයෙන් ගොඩේම සඳහා සියලු දෙනාම කතා කරන වෙලාවක තමයි මේ වගේ යෝජනාවක් මේ පාර්ලිමේන්තුවේ දවස් දෙකක් තුළ කතා කරන්න සිද්ධ වෙන්නේ. ඉතාමත් ඛේදනීය, අවාසනාවන්ත, ශෝචනීය, නිന്ദා සහගත අවස්ථාවක්. දැන් මේ යෝජනාව තුළ කතා ගන්න මොන කාරණාවද? මේ යෝජනාව ගැන ගොඩක් ඊයේ මතුවෙච්ච කාරණා ගණනාවක් නිසා මම විශ්වාස කරනවා අපේ රටට හිමි වෙන්න තියෙන මුදලක් කුමන හෝ ආකාරයකින් අහිමි වෙන්න අපේ මේ යෝජනාව සාකච්ඡාවේ මතුවෙන කාරණා බලපානවා නම්, ඒ පෞරප නීති වල නඩු වලට යම් හානියක් වෙනවා නම්, අගතියක් වෙනවා නම්, ඒවා නැතුව යම් දේශපාලන කාරණා සහ යම් කාරණා ප්‍රමාණයක් විතර කතා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කතා කරන කාරණාව සිද්ධ වෙන්නේ අපේ රටේ මේ ප්‍රවිතිච්ච ඛේදනීය තත්ත්වයක් එක්ක. එකපසකින් ඩොලර්, අනිත් පසෙන් රුපියල් අහිමි වෙච්ච වකවානුවක් තුල. මෙවැනි වකවානුවක් තුල මේ රටේ පුරවැසියාගේ කාර්යභාරය, පුරවැසියා කිව්වම බලධාරියා නිලධාරියා සමස්ත පුරවැසියාගේ කාර්යභාරය රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරලා මේ රට ගොඩනැගීම සඳහා වන දායකත්වය ලබා දෙන්න. ඒකද පක්ෂ දේශපාලනයෙන් පැත්තකින් තියලා වෙන්න ඕන දෙයක්. දැන් අද දවසේ සිද්ධ වෙන්නේ මේ කාරණාව සහ සමස්ත ප්‍රස්තුත කාරණා දිහා බැලුවම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීමේනි, දැන් මෙච්චර ව්‍යසනයක් වෙද්දිත් මේකනුත් ගේම් ගහන කණ්ඩායමක් කල්ලි ප්‍රමාණයක් තියෙන බව පේන්න තියෙනවා. මේ එක්ස්පර්ට් නල්කාව ගැන මම වෙනම එන්නම්. ඊට කලින් කරුණා ගාර්ණාවක්. අපේ රටේ අපනයන ආර්ථිකය රැඳෙන්නේ අපනයන කෘෂි නිෂ්පාදනයත් එක්ක. දැන් පහුගිය කාල පරිච්ඡේද අපරදීප ප්‍රධාන ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම අපේ අපනයන භෝගයන් ප්‍රති අපනයනය කිරීම හරහා මේ රටේ නිෂ්පාදකයාට, කෘෂි නිෂ්පාදකයාට ගොවියට හිමි වෙන්න ඕන ඒ භාගය කොටස අහිමි වෙමින් තියෙනවා. බරපතල ඉදිරි මේ කාල සීමාව තුළ ඒ ප්‍රති අපනයන ක්‍රියාවලිය තුළ බරපතල ඛේදවාචකයක්. එකපසෙන් ගම්මිරිස් ටික, කුරුඳු ටික, කරුංග ටික, තේ ටික, මේ සියල්ල ප්‍රති අපනයන කිරීම තුළ අපේ රටේ ඒ අපනයන ආදායම සම්පූර්ණයෙන්ම බරපතල ඛේදනීය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ අර්බුදය තුළ කරුංග ගෙඩියනු ගේම ගහන තත්ත්වයට මේ රටේ ඇතම් පුද්ගලයන් පාලකයන් පත් වෙලා තියෙනවා. අනිත් පැයෙන් බැලුවම මිලදී ගැනීම ක්‍රියාවලිය තුළ මේ පාර්ලිමේන්තුව තුළ දීර්ඝ සංවාදයක් සිද්ධ වුණා තෙල් පිළිමද කාරණා. මේක ඇත්ත නැත්ත යුක්තිය මම දන්නේ නැහැ. හැබැයි මේවා එහෙම වෙනවා නම්, එහෙම වෙනවා නම් ඒවට අපේ භාෂාවෙන් සිංහල භාෂාවෙන් කියන්නේ සහ ගහන අපරාධ, මේ ආත්මය පරිසම් දෙන අපරාධ, මේ අපරාධ වංචා සියල්ල පිළිබඳව යම් මිනිස්සයක් නිශ්චයක් සිද්ධ විය යුතුයි. ලෝගින් ඉන්න ස්පිතාල බෙහෙත් එක බොන්න විදියක් නැතුව, බෙහෙත් ප්‍රමාණය නැතුව, පිළිකා රෝහල, අපේක්ෂා රෝහල, අද බරපතල ඛේදනීය තත්ත්වයක්. පෞද්ගලික අංශයේ රෝහල් පද්ධතිය යම් ප්‍රමාණයක ශක්තිය ක්‍රියාත්මක කරනවා, රාජ්‍යංශයේ සමස්ත රෝහල් පද්ධතියම අද ලෙඩ්ඩු බවට පත් වෙලා රෝහල් පද්ධතිය ලෙඩ වෙලා. එහෙම තියෙද්දි බෙහෙත් වලිනුත් බෙහෙත් ගානනය කිරීම තුළත් අපට හම්බෙන්නේ ණයටකින් බෙහෙත් ටික ගේන වෙලා වෙනුත් ඒකෙනුත් ගේම ගහන සංස්කෘතියක් තියෙන්නේ. දැන් ඒ අවස්සේ තමයි අස්පනා පිට හොරකම් පේන මේ එක්ස්ප්‍රස් වල නෞකාව සම්බන්ධ සිද්ධිය මේ පාර්ලිමේන්තුවේ සමාජයේ කතා වෙන්නේ. දැන් අවුරුදු දෙකකට කලින් සිදුවෙච්ච මේ සිදුවීම, මේ සිදුවීම පිටපස්සේ සිද්ධි කාරණා ගණනාවක් මේ පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවක් කතා කරා. මම මේ කුණුකරටයි කුණුවලට වැටෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කතාව තුළ ආණ්ඩු පක්ෂය, විපක්ෂය යම් යම් පුද්ගලයන්ට සහ අයට ඇඟල දික් කරනවා, විපක්ෂය අය ආණ්ඩු පක්ෂය ඇතම් අයට දික් කරනවා. දැන් මේ අතරමැද ඉන්න අපිට තේරෙන්නේ මොකාද හොරකම් කරලා තියෙන්නේ කියලා පේන්නේ නැහැ. හැබැයි එක දෙයක් පැහැදිලි, මේ ක්‍රියාවලිය තුළ මොක්කු හරි හොරකම් කරලා මේ විනාශය කරමින් තියෙනවා, කරලා තියෙනවා කියන කාරණාව. ඒක නිසා මේ පාර්ලිමේන්තුවේ දැන් විවාදයේ මේ දවස් දෙකක් කරලා ඡන්ද විමසීම මොකක්වත් ඇත්තේ නැහැ. අදින් පස්සේ සභාවතම සතුටින් ඉස්සර යනවා නම් මේ සාජාජ්‍යර කරන සහගහන අපරාධයක්. ඒක නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීමේනි, මේ පාර්ලිමේන්තුවේ කතා වෙච්ච ආකාරයට මේ සිදුවීම් සම්බන්ධව අධිකරණ ක්‍රියාදාමයක් සිද්ධ වෙනවා, වන්දි ලබා ගැනීම සහ ඒ අපරාධ නීතිය යටතේ යම් සිදුවීම් ගණනාවක් සිද්ධ වෙනවා, ඒ නීතිමය කටයුතු සිද්ධ වෙනවා. සේම මේ කටයුත්ත මෙතනින් ඉස්සරහට යන්න නම් ඒ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වහවහාම මේ යෝජනාව අවසන් වූ මොහොතේ ඉඳලම ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පාදකයන් සූදානම් කරන්න වෙන්න ඕන. දැන් මේ කටයුත්ත තුළ මේ විවාදය තුළ මට තේරෙන දේ තමයි අපේ රටේ සාගර නීතිය, පරිසර නීතිය, නීති පද්ධතිය තුළ තියෙන මොනතරම් දැවැන්ත හිල් කන්දරාවක්, සිදුරු කන්දරාවක් තියෙනවද කියන කාරණාව. මේ සිදුරුවස්සෙන් හිල්ලස්සෙන් හාල්මැස්ස විතරක් නෙවෙයි තෝරුමෝරු රිංගල යන්න පුළුවන් ආකාරයට දැවැන්ත ස්කියාවලියක් සිද්ධ වෙමින් තියෙනවා. ඒක නිසා අපේ විශේෂයෙන්ම මේ ලෝකෙම අලුතින් වෙනස් වෙනකොට මේ සාගර නීතිය, පරිසර නීතිය ගැන ලෝකෙම කතා කරනකොට අද සාගරයේ පරිසරයේ සහ මේ ස්වාභාවික සම්පත් පිළිබඳව ලෝකෙම අවධානය තියෙන වෙලාවක මේ නීති පද්ධති ශක්තිමත් වීම තමයි අංක එකට සිදුවිය යුත්තක් බවට පත් වෙන්නේ. අද සමුද්‍රීය පරිසර අධිකාරිය ගැන දිගින් දිගටම කතා කරා. මම මෙතන ඒක ඇතම් ඉහළ තලවල හිටපු ඉන්න ඇතම් නිලධාරීන් ගන්න මම ඔවුන්ට සිදුහුණු ගන්න මම පෞද්ගලිකව කවුරුවත් හඳුනන්නේ නැහැ. හැබැයි එක දෙයක් කියන්න ඕන, මේ ආයතනය දැන් මේ සිදුවීම සිදු වෙනකොට සිදුවීම සිද්ධ වෙන්නේ මේ බටහිර වෙරළ තීරේ. දැන් වන්දි ගෙවීම සිද්ධ වුණා බටහිර වෙරළ තීරේ ඉන්න තීවරයන්ට මාතර ගාල්ල, මා ජීවත්වන මාතර දිස්ත්‍රික්කයේ පොල්හේන, කඹුරුගම, මිරිස්ස ඒ සීමාව දක්වාම මේකේ පාරිසරික හානි සිද්ධ වුණා. ඒ සිදුවීම සිද්ධ වෙනකොට මේ ආයතනයේ ඒ සේවකයන් මම ඔවුන්ට ගරු කරනවා, විශේෂයෙන්ම ඒ මාතර සහ ගාල්ල ඒ ප්‍රාදේශීය කාර්යාලවල ඉන්න නේවක සේවකයන් කොවිඩ් අර්බුද සමයේ ඒ පරිසර ආරක්ෂා කරන වෙළඳිලා ආරක්ෂා කරන දැවැන්ත කැපකිරීමක් කරා. දැන් ඒ සමස්තයට චෝදනා කරන එක නෙමෙයි සිදුවේ යුත්තේ, මේක ඉහළ තැන්වල ඉන්න ඇතම් අය ඒ කටයුත්තේදී හැසිරිච්ච ආකාරය. ඒක නිසා මේ දේශපාලඥයන්ට ඇඟිලි දික් කරන වගේම මේ ක්‍රියාවලිය පිටිපස්සේ හිටපු නිලධාරීන් ගණත් මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නාසේම මීට වඩා ඉලිදරව් කිරීමක් සිද්ධ වෙන්න ඕන. සිලෙක් කමිටියක් එමුණන තේරීම් කාර්ය සභාවක් තුළ අපි විශ්වාස කරනවා ඒ දේ සිද්ධ කරන්න පුළුවන්කම ලැබේවි කියලා. ඒක නිසා මේ ක්‍රියාවලිය තුළ තවත් එක් කාරණාවක් තමයි මේකට ලැබෙන වන්දි ප්‍රමාණය ඩොලර් බිලියන් 6.45. ගරු මුලාසනාරු මන්ත්‍රීනි, දැන් මේකේ වාර්තාවල තියෙනවා දැන් මේකෙන් වෙච්ච හානි ගැන කියනකොට කියන්නේ තල්මසුන් 4 දෙනෙක්ද කොහෙද? ඩොල්පින්ලා ප්‍රමාණයක් තල්මසුන් 4 දෙනෙක්, ඩොල්පින්ලා 20ක්, කැස්බෑවුන් 176ක්. දැන් මේක තමයි මේ මරණ පරීක්ෂණයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදුවෙච්ච සිද්ධීන් ප්‍රමාණය. කළු මෝරාසනාරුවේ මන්ත්‍රීතුමියනේ ටොංගාන රසායන ද්‍රව්‍ය තියෙන නැවක් මුහුදුපත් වුණාට පස්සේ මේ වෙච්ච හානිය මෙපමණද? මේ සාගර පතුලේ ඉන්න ජීවීන්, සුද්ධ ජීවීන්, ඒ වගේම ජලජීවීන් ඇතුළු මහා දැවැන්ත පරිසර පද්ධතියක් ජෛව විවිධත්වයේ ඉතාමත් තීරණාත්මක තැනක් මොනතරම් හානිදායක තත්ත්වයකටපත් වෙන්න තිබුණාද? අද ඒව ඩොලර් බිලියන 6කට සීමා කරන්න පුළුවන්ද? මේ සංඛ්‍යාලේඛනවල තියෙන නිවැරදිභාවයේ ප්‍රශ්න සහගත වෙන්නේ මේක දවසකට, මාසයකට, අවුරුද්දකට නෙවෙයි පරම්පරා ගානකට වෙන හානියක් වෙච්ච නිසාවෙන් අපේ සාගර පද්ධතිය තුළ වෙච්ච දැවැන්තම පාරිසරික හානිය නව් ගිලෙන එක, නව් අනතුරු සිදුවෙන එක, ඒක අරුමයක් නෙවෙයි. අපේ රට පිහිටපු ස්ථානය අනුව මේ සාගර කලාපයේ ඉතිහාසයේ ඉඳලම මේ සාගර කලාපයේ දැවැන්ත සක්‍රීය කලාපයක්. මේ අපේ මුහුදුපත් වල ඕන තරම් නව් තියෙනවා ඇත්ත. හම්බන්තොට කිට්ටුව තියෙන වරායන් තුල, අද තියෙන හම්බන්තොට වරායන, එදා තිබෙන සාභාවික වරාය, තියුක්‍රාමලයේ ගෝකන්න වරාය, මේ වරාය පද්ධතිය තුල එදා ඉඳලම සංචාරක ශ්‍රේෂ්ඨය සහ නාවික ශ්‍රේෂ්ඨය දැවැන්ත ක්‍රියාදාමයන් සිද්ධ වුණා. එදා ඒ වෙච්ච දේවල් වලට වඩා හාස්පද වෙනස් සිදුවීමක් තමයි මේ සිදුවීම. මේ සිදුවීම තුළ ඩොලර් බිලියන 6.45කට මේක සීමා කිරීමම යම් ප්‍රශ්න සහගත සත්‍යක්. මේ ආයතනය ඇතම් නිලධාරීන් ඉදිරිපත් කරපු කාරණා විශේෂයෙන් මේකට ඉදිරිපත් තාක්ෂණික කමිටුව, එක්ස්පර්ට් කමිටිය යන අපේ ගෞරවයක් තියෙනවා. අපි ඔවුන්ට චෝදනා කරන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ පැත්තෙන් විමසනකට දෙන කාරණාව සභා පරීක්ෂණයකට, නිවැරදි පරීක්ෂණයකට, ඇත්ත පරීක්ෂණයකට ඔවුන්ට ඉඩකඩ දුන්නාද? දැන් මෙතන ගරු ඇමතිවරු කිව්වා දැන් මේක පරීක්ෂණ කරන්න යනකොට ඒ නැවට කිට්ටු වෙන්න දුන්නේ නැහැ මේ මාළු අල්ලන්න මිනිස්සු වෙන නිසා මීටර් 500ක සීමාව තහනම් කලාපයක් කරලා කියලා. මාළු අල්ලන්න මම මිනිස්සෙයි මේ පරීක්ෂණ කමිටුවේ ඉන්න 40 දෙනා අඳුර ගන්න තරම් මොලයක් නැද්ද මේ නිලධාරීන්ට? මේ නිලධාරීන් යනකොට සයිරන් දාලා ඒ නිලධාරීන්ට ඇතුල් වෙන්න නැද්ද දෙදි? ඒක ආරක්ෂණ තත්ත්වයක් තිබුණේ මේ පරීක්ෂණ වෙන සිද්ධවීම සිදුවන කාල සීමාව තුළ. එසේ යම් අයකට ඒක මේ පරිසර අමාත්‍යාංශයට සම්බන්ධ කාරණාවක් වුණා වුණත් මේකට සම්බන්ධ අමාත්‍යාංශ ගණනාවක් මේ සිදුවීම පිටිපස්සේ හිටියයි කියන කාරණාව පේනවා. එක වශයෙන් ගත්තම දීවර අමාත්‍යාංශ නාරායක, අනික මීපායක, අනික ආයතන සහ ගණනාවකට ඕනකම තිබුණා. රට පරිසරය නෙවෙයි මේකට විනාශයට දායක වෙච්ච මේ නැව් සමාගම් සහ ඒ කම්පැනි කාර්යෝ ආරක්ෂා කරගන්න. ඒ ක්‍රියාදාමය තුළ හරි පරීක්ෂණයක් සිද්ධ වුණා ඉඩකඩ ලැබුණේ නැහැ. ඒක නුල මේ වන්දි ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දෙවෙනි කාරණාව වන්දියට ගන්න කියාමාර්ග සම්බන්ධව මම ප්‍රශ්න කරන්න ඒක සිංගප්පූරේ දානවද ලංකාවේ දානවද ඕස්ට්‍රේලියාවේ දාන මොන තුත්තු කුඩියක දාලා හරි මේ වන්දි ප්‍රමාණයවත් නිවැරදි ආකාරයට ගන්න අපේ රටේ පාලන අධිකාරීන් කටයුතු කිරීම තමයි මේ මොහොතේ සිද්ධ වෙන්න ඕන මොකද කරු මුලාසනාට වන්තුමියනේ මෙතන මතක ගන්න ඕන ප්‍රධාන කාරණාව දැන් මේ අර්බුදය තුළ අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා අපේ සාගර නීතිය බිඳුවයි පරිසර නීතිය පරිසර ඇමතුමනි අසිරාම ඇමතුමනි ඔබතුමා ඉන්නවා සමා වෙන්න කියන්න පරිසර නීතිය ගැන කිසිඳු බැදිහත් වීමක් දායකත්වයක් මේ ගත වෙච්ච කාල සීමා තුළ කිසි කෙනෙක් හරියාකාර සිද්ධ වෙලා නැහැ ඕනෙකට ඕන දෙයක් කරලා ඇඟ බේරගෙන ඉන්න පුළුවන් අහිංසක මිනිහෙක් කැලේ ගහක් කැපුවම කුදලගෙන යනවා ගස් ලොරි ගණන් ටොන් ගණන් කපන් යන මිනිහෙක්ට තමයි කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නේ ගෙදර ගොඩදා ගෙදර හදන්න වැසිකිලි හදන්න වැලි තාච්චියක් වැලි කූඩියක් ගොඩදම් මම කුදලගෙන යනවා වැලි ටොන් ගණන් ගොඩදාන මිනිසුන්ට නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒහා සමානවම මේ පරිසරය විනාශ කරන මහා දවන්ත හානි කරන මිනිසුන්ට දඬුවම් දෙන්න මේ නීති පද්ධතිය ප්‍රමාණවත් නැහැ ඒක නිසා මේ උගත් පාඩම් වන්නේ මේ යෝජනාව සහ මේ සාකච්ඡාව තුළ මේ පරිසර නීති පද්ධතිය ආරක්ෂා කරන්න මීට වඩා ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍යයි කියන කාරණාව දෙවෙනුව අපේ රටේ මේ භූමිය පිහිටීම තුළ මේ සාගර කලාපය මතක තියාගන්න හැම කෙනෙක්ම මතක තියාගන්න ලෝකයේ දැවැන්තම වෙනස්කම් වලට පරිවර්තනය වෙන සාගර කලාපයක් බවට පත් වෙනවා අපේ සාගර කලාපයේ හරහා අපේ මුහුදු සීමා හරහා ඒ තියෙන මුහුදු ගමන් මාර්ග තුළ අදට ගමන් කරන නැව් ඉදිරි දශකය තුළ අනිවාර්යයෙන්ම දෙගුණ තෙගුණ වෙනවා මුලාසනාට කරු මන්ත්‍රීමියනේ ඔබද මේ දන්නවා one road one belt කියන සංකල්පය එක තීරයක් එක මාවතක් කියන සංකල්පය අද ලෝකයේ දැවැන්තම ආර්ථික සංකල්පයක් බවට පත් වෙලා ලෝකයේ ප්‍රධාන අපනයන කරුවා බවට පත් වෙච්ච චීනය අද ලෝකයේ රටවල් 180කට ආසන්න ප්‍රමාණයක් එක්ක වෙළඳ ගනුදෙනු කරනවා ඒ වෙළඳ ගනුදෙනු වලින් අතිමහත් බහුතරයක් නැවුමකින් පරිසිදු කරන ඒ වෙළඳ ගනුදෙනු සහ ප්‍රවාහන කටයුතු ඒ වෙනුත් අතිමහත් බහුතරයක් චීනයේ ඉඳලා අප්‍රිකානු කලාපයට යුරෝපීය කලාපයට ඒ වගේම ලතින් ඇමරිකානු සහ ඇමරිකානු කලාපයට ගමන් කරන මාර්ගය අපේ රට ආසන්නයේ ඒක නිසා මේ සිදුවීම පාදක කරගෙන ඉදිරි කාල සීමාව තුළ සාගර නීතිය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු වෙන්න ඕන මේ පහේ ආයතනයේ බාර ඇමගරු ඇමැතුමා ඉන්න අරුන්දික බ්‍රාන්දි ඇමැතුමනි මේක හොහෙට කරන්න පුළුවන් අමාත්‍යංශයක් නෙමෙයි ඇමැතුමනි ඔබතුමියා ඔබතුමා නාගර සංගම අමාත්‍යංශයට දෙ තියෙන වගේම පැවරෙන්නේ මේක පැවරෙන්න ඕන පරිසර මාත්‍යංශයට මේක හරියට මධ්‍යම පරිසර අධිකාරිය ගොඩබිම වළනවා සේම මුහුද කරලා බලගන්න බලන්න තියෙන මුහුද පරිසර ගැන බලන්න තියෙන ආයතනය ඒක ජනාධිපතිතුමාගේ ඉල්ලන අගපුරා මොලේ තියෙන මහා දවන්ත පාඥයක් කියන ජනාධිපතිතුමාගෙන් මේ වෙලාවත් මේ ගැසට් එක නිවැරදි කරලා මේක පරිසර මාත්‍යංශර මීපායතනේ පත් කරන්න ඕන මීපායතනේ පත් කරයි කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ ගරු ඇමැතුමා හැබැයි මේකේ තියෙන මෙරදී මේ නිවැරදි කරලා මේක ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්න අවශ්‍ය නීති ගේන්න ලෝකේ පරිසර නීතිය අද දවසින් දවස විනාශ වෙනවා ලෝකෙම අවධානය යොමු වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය උෂ්ණත්වය පිළිබඳ සහ වෙනත් කාරණා සම්බන්ධව දැවැන්ත කියවීමක් තියෙන වෙලාවක මේ පරිසර නීතිය සාගර නීතිය සම්බන්ධව අලුත් නීති රීති හදන වෙලාවේ මේ පාර්ලිමේන්තුව අරව මේව ගෙනල්ලා
මාධ්‍යතුමා තව විනාඩි දෙකයි
මේ වගේ යෝජනා ගේන්න අපි අධදකම උස්සලා ඒකට ශක්තිමත් කරන්න මැදිහත්වීම ලබා දෙන්නම් ඒ කාරණාව තමයි මේ යෝජනාව දවස් දෙකකට පස්සේ අපිට කල්පනා කරන්න තියෙන ප්‍රධානම කාරණාව ඒක නිසා මගේ කාරණාව ඉදන් මම මීට වඩා වෙනස් කාරණා කීපයක් කියන්න හිතියා වුණා ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන කාරණා කරු මූලාසනාට මන් තිබියනේ දැන් අපිට මේ ඩොලර් බිලියන 6.0 ගාණක් අහිමි වෙනවා අධිකරණ ඇමතුමා කිව්වා මේ කාරණාව සම්බන්ධව ප්‍රශ්න සහගත කාරණාවක් තමයි අර මිලියන් 250ක් හොරකම සම්බන්ධව මම ඒ චාමර ගුණසේකරද මංජු නිෂ්ඨාංකද මොකාද අරූදම නැ කවරෙකු හෝ මේ කටයුත්ත පසුගස්වන්න යටගස්වන්න මේක හංගන්න මොනෝ හරි දෙයක් වෙලා තියෙනවා ඒ නිසා මේ රටේ නීතිය ප්‍රමාණවත් නැත්නම් අද වෙනතුරුත් ඒ සම්බන්ධ නිවැරදි කියාත්මකලා ජාත්‍යන්තර නීතිය කියාත්මක කළා හරි කවුද මේකට මැදිහත් වෙච්ච ඒ හොරා කියන කාරණාවත් එළිදරව් කරන්න ඕන අනිත් පැයෙන් බැලුවම පරිසරම් අපේ අධිකරණ ඇමතුමා ඔහුට ලොකු කාර්යභාරයක් තියෙනවා ඔහුම මේ පාර්ලිමේන්තුවේ දවසක් කියනවා කරු මූලාසනාරුවේ මන්ත්‍රීමේනේ අපේ විදේශ විනිමය පනත ඒ පනත තියෙන හිල් ඒ හිල් ලස්සෙන් රිංගලා 2017 රවි කරුණානායකලා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුව විදේශ විනිමය පනත වෙනස් කිරීමේ ප්‍රතිඵලයේ විදියට අපේ රටට ලැබෙන්න ඕන අපනයන ආදායම ඩොලර් බිලියන් 52ක් පිට රටවල් වල තියෙනවා කියන කාරණාව දැන් මේ ඩොලර් බිලියන් 2.6කට රටම විකුණලා තියෙන දේවල් විකුණන් කන්න IMF එක සරණම් ගච්ඡාමි කියලා කියන්නේ නැතුව විදේශ විනිමය පනත වෙනස් කරලා
අඩුම ගානේ මේ මුදල් වලින් 50%ක්වත් අපේ රට ගේන කටයුතු කරනවා නම් මේ අර්බුදේ මේ ඩොලර් අර්බුදේ මහා දවන්ත විදියට ගැලවෙන්න අපිට පුළුවන්. ඒක නිසා අධිකරණ ඇමතුමාගෙන් ඉල්ලනවා ඒ විදේශ විනිමය පනත වහා සංශෝධනය වෙන්න ඕන. එදා අපරාධ නීතියට යටත් වෙච්ච ඒ අපනයන ආදායම් ලංකාවට නොගැනීම සම්බන්ධ කාරණා අද ඒ අපරාධ නීතියෙන් දඬුවම් ලැබීමේ නීතියෙන් අයින් කරලා හොරුන්ට තක්කඩින්ට ඕන ගේමක් ගහන්න පුළුවන් තත්ත්වයටපත් කරලා තියෙනවා. ඒක නිසා ඒ විදේශ විනිමය පනත සංශෝධනය කළම කතා අවසන් කරන කරු මන්ත්‍රීනේ විදේශ විනිමය පනත සංශෝධනය කරලා මේ රට රහිම වෙච්ච ඩොලර් ප්‍රමාණය ලබා ගන්නත් ඒ වගේම ඊයේ දවසේ කිව්වා අපේ මුහුදු කලාපේ හරහා ගමන් කරන නැව්වලින් ඒ මුදල් අය කරන්න පුළුවන් ඒ ක්‍රමවේදය. අද අධිකරණ ඇමතුමාම කියනවා අවුරුදු ඩොලර් බිලියන් එකක් අහිමි වෙලා පහුගිය අවුරුදු 30-40ෙම ඒ සල්ලි ටික එංගලන්ත සමාගමක් ගන්නවලු නාරායන 1991 හදන්න කියපු නීතිය තාමත් හදලා නැතලු. ඒක නිසා
අවසන් කරන්න කරුමන්තුතුමා
වහවහම සුදුසු නීති පද්ධතියක් ගනනලා ඒ පනත් පාර්ලිමේන්තුවට ගේන්න කියන කාරණාව සිහිපත් කරමින් දැන් මේ යෝජනා අවසාන කාරණාව නිසා තල මුරාසල් රජමන්තුමින්නේ දැන් අපේ රටේ සිදුවීමක් තියෙනවා. පාදවේද හිතවතුන් ඉන්නවා. මොකක් හරි සිදුවීමක් වුණාම තලු මර බර දවස් දෙකක් හස විඳිනවා. ඒක ඊළඟට තවත් සිදුවීමක් වුණාම යට වෙනවා. යට යනවා. කතා කරන්නේ නැහැ. අලුත් දේවල් වලට තලු මර බර යනවා. මේක මෙහෙම යට යන්න ඕන කාරණාවක් නෙවෙයි. අධිකරණ ඇමතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා මේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ඒ වන්දි නඩුව සම්බන්ධව අපරාධ නඩුව සම්බන්ධව සෑම මාසයකට වරක්ම මේ පාර්ලිමේන්තුව දැනුවත් කරලා ඒක ප්‍රගතිය වාර්තා කරන්න කියන කාරණාව සිහිපත් කරමින් සිලෙක්ට් කමිටි එක තේරීම් කාර්ය සභාව දාලා මේක නීත්‍යානුකූලව හරි වැරදිකරුවන් හරි හොරුන් ඇත්ත හොරුන් කවුද කියන කාරණාව ඉදිරියට ගන්න මැදිහත් වෙන කාරණාව සිහිපත් කරමින් මම කතා අවසන් කරනවා. බොහොමත්ම
ස්තුතියි ගරු නසීර් අහමද් මැම්තුමා. ඔබට විනාඩි 25ක කාලයක් තියෙනවා.
Honorable presiding member, thank you for the opportunity given to me to speak at this important debate on the Express Pearl incident, which is the worst maritime disaster to have struck Sri Lanka. Almost 2 years since the tragedy, we, the nature-loving Sri Lankans, are still deeply saddened and traumatized by the irreparable damage caused to our marine ecosystem and to the lives and livelihoods of the coastal communities by this one of the worst marine disasters in the world history. The disaster has had a significant impact on Sri Lanka's sensitive coastal environment, local communities, and the economy. Moreover, the event continues to unfold, and its active pollution generation phase will only come to closure with the elimination of the risks from the wreck and containers lost at sea. This debate is intended not to make another post-mortem on the incident, but to look beyond for the realistic and scientific damage assessment, recovery of the loss and damage in the form of compensation, and to take all possible measures to avert such disasters in the future. The MV Express Pearl maritime disaster led to a number of discourses on the country's maritime laws and policies, the response to the disaster, and also about the medium to long-term impacts of the same. While the government has taken various measures in this regard, many are pointing out the importance of going beyond immediate measures. That is, because the impacts of the incident have a greater potential to affect the country's marine ecosystem and the fisheries industry-based economy. Honorable Presiding Member, the MV Express Pearl disaster occurred on 25th May 2021 when the Singapore-flagged MV Express Pearl container ship caught fire in Sri Lankan water, northwest of Colombo, releasing chemical fumes. The ship carried 1,486 containers of chemicals, including more than 50 billion plastic pellets, low and high density polythene, methanol, sodium methoxide, nitric acid, urea, vinyl acetate, epoxy resin, and lubricant oil. There were 81 potentially hazardous containers also, including lithium ion batteries, copper slags, lead ingots, and electronic items that typically contain dangerous compounds. The government of His Excellency, the President Ranil Wickremesinghe, has realized the importance of assessing the exact and actual damage caused by the disaster, and therefore a decision was taken in March this year by the Parliamentary Sectoral Oversight Committee on Environment, Natural Resources and Sustainable Development to re-summon the relevant parties to further review matters pertaining to the MV Express Pearl disaster, which included discussing and settling the legal matters, obtaining financial facilities for the scientific committee for its research, and removing the legal obstacles to reach the ship for research. The MV Express Pearl disaster entailed several forms of threats to the environment. While air pollution, which was created by the fire that erupted on the vessel, was the immediate threat, various forms of contents in the containers, such as plastics and chemicals, spilling into the sea, was identified as a much bigger long-term threat. In addition, a large quantity of various parts of the ship falling into the sea was identified as a threat. The disaster was a multifaceted and complicated disaster, which involved numerous environmental issues that could have significant long-term, medium-term, and short-term consequences. I will be failing in my duty as the Minister in charge of the environment if I do not recognize the commendable and efficient clean-up campaign of the plastic spill carried out by the armed forces despite the operational constraints of COVID-19 lockdown restrictions. I take this opportunity to thank all of them profoundly for their hard work and restoring the affected areas, making them accessible to the public within a short period of time. On the numerous impacts of the disaster, a study was conducted from October to December 2021 to document chemical contamination in the coastal waters from Nigambu to Benthotta by analyzing, among others, water samples, biological samples, and biotoxins. Biotoxins are chemical substances produced by bacteria, plants, and fungi that serve as a biological defense and poison. I would like to share some of the findings of the study, which are important in the post-disaster recovery and compensation. The environmental impacts. Looking at the disaster from the environment impact point of view, the report findings have revealed that the average pH of the coastal sites that were affected has decreased. Also, the average nitrate concentration in the affected coastal areas has revealed a rise in nitrate concentrations. It is widely known that nitric acid and urea were being transported by the MV Express Pearl ship, and the high nitrate level in coastal waters have been caused by the high nitrogen content released during the disaster. It is ironical that Sri Lanka had to face such an eventuality when the country has led the United Nations Environment Assembly resolution on sustainable nitrogen management, and also following the Colombo Declaration to halve nitrogen waste by 2030. The impact on the change in the COD, chemical oxygen demand, which is the measure of the capacity of water to consume oxygen during the decomposition of organic matter in the water. The COD of the immediate vicinity of the ship was exceptionally high, but the COD of the distant areas was relatively low. That reveals that the inorganic and organic compounds released by the ship have contaminated coastal water, leading to pollution. In addition, the concentrations of chlorophyll A, which allows plants, including algae, in the process of photosynthesis in the coastal belt locations were found to be the highest in areas near the disaster, while the lowest was along the Benthotta coast. It shows that due to various resultant processes in the sea, in the area, the ecological balance in the marine water around the area where the MV Express Pearl ship sank has been threatened. Honorable presiding member, one of the most serious environmental problems posed by the disaster were the turtle deaths. According to the Department of Wildlife Conservation, 50 dead turtles has washed up on the beach as of 20th May 2021. And soon after the disaster, there was an increase in the number of turtle deaths of 176 on 30th June 2021, 250 on 17th July 2021, and 417 on 30th July 2021. On a continuous basis, the carcasses were collected 5 to 6 months after the disaster, and 48 cetacean carcasses were recorded on 17th July 2021. Since the incident, 50 marine mammals, including 48 dolphins and 8 whales, have washed up on the beach. However, it is important to highlight that the shipwreck and lost containers pose a danger to marine wildlife, as potential chemical and oil pollution sources until they are recovered. Furthermore, marine wildlife could be harmed by the ingestion of or entanglement with plastic pellets, polyester yarns, and other debris from the incident. According to marine wildlife experts, plastic pellets may also pose a danger to turtle reproduction, because their presence in nesting sites may alter sediment temperature, which is a critical factor in determining the sex of turtle offspring. The plastic spill occurred during the crucial nesting season, April to May, when the number of turtles in Sri Lanka's coastal waters is at its highest. The economic and social impacts. The disaster's impacts were not only environmental, but also social and economic. The disaster has had a significant impact on the incomes of Sri Lankan coastal fishing communities, particularly those whose livelihoods are dependent on fishing grounds that were contaminated by the incident's pollutions. The reduction in the food supply had significantly affected the Sri Lankan consumer overall, fish, shrimp, crab, etc. Furthermore, public fear of consuming contaminated fish, exacerbated by a substantial increase in turtle and dolphin deaths, harmed consumer confidence, particularly in the early weeks of the incident. As a result, sales and consumption of seafood had reduced across the country. In a country where seafood accounts for 70% of the animal protein intake, this has significant implications for food security and malnutrition. Honorable presiding member, in terms of the impacts on the livelihoods, it was reported that due to various steps taken in the aftermath of the disaster, including restrictions on fishing activities in the surrounding areas, the livelihoods of 20,000 fishing families were affected, while many others, from net manufacturers to boat owners whose livelihoods depend on allied fishing activities, have been affected. What is more, the impact on the surrounding population has been significant, with estimates putting the number of fishermen affected at around 16,000. Damages to the fishing nets and gears also account for the fishing community's livelihood. The MV Express Pearl fire has disrupted the fisheries supply chain, from fishers to processors to wholesalers and retail merchants. On the other hand, it increased the complexity of the fishing community in the existing structural, economic, and social imbalance, because they are daily income earners. The coastal fishing community, which is one of the three sub-sectors of Sri Lanka's fisheries sector, is the most vulnerable. The ability of a fisherman's family to meet their basic needs is significantly impacted by even a single day's of loss of income. Furthermore, most of those who work in this field have no other sources of income. The cost to replace nets and boat parts is very high, and their loss can significantly impact a fisherman's earnings for the entire season. As a result, a wide range of people whose livelihoods depend on related fishing operations, from net manufacturers to boat owners, have been impacted differently. The MV Express Pearl container ship disaster harmed all fishery development in the affected areas, and the economic and environmental damages incurred due to the disaster are enormous. Compensation. With such far-reaching environmental, economic, and social consequences created by the disaster, the government has estimated that our compensation claim would amount to US$6.2 billion. The government will accordingly file a compensation claim in Singapore, and it's already filed, and the cabinet approval has been granted to that effect. The government believes that filing the compensation lawsuit in Singapore will result in a number of key advantages. Firstly, the defendants of the prospective litigation have a business presence in Singapore as companies domiciled in Singapore, and as such, the enforceability of a judgment delivered in Singapore would be comparatively feasible against such parties. Secondly, given Singapore's status as an internationally recognized maritime hub with an advanced judicial system to handle complex maritime matters, Sri Lanka would be in a conducive position to attract international attention to the full extent, impact, and gravity of the irreversible contamination caused to Sri Lanka's marine environment by the plastic nurdle pellets discharged from the Express Pearl. Moreover, in terms of the 1976 Convention on Limitation of Liability for Maritime Claims, a judgment delivered by any court of competent jurisdiction in the Express Pearl incident should be limited to the British sterling pound equivalent to 19.8 million. Special drawing right plus interest in respect of all claims. Therefore, a judgment delivered by any court eventually has to be enforced either in the jurisdiction of Singapore, where the ship owner's interests are domiciled, or in the jurisdiction of London, where the insurer is domiciled. Honorable Presiding Member, the government is confident that an international court can provide the necessary compensation, which has been estimated by expert committees to be around US$6.2 billion. In addition, there are four lawsuits related to the MV Express Pearl incident in Sri Lanka, out of which three have been filed by the public seeking compensation for the fishing community in the western coastline. Prevention of marine disaster in the future. Now that Sri Lanka has got over the short-term remedial countermeasures, the ultimate real progress for Sri Lanka is to emerge from this traumatic experience with a more resilient system for preventing and responding to future maritime disasters. This would require a multi-year initiative that would include, one, the development of a maritime disaster plan, building on the existing national oil spill contingency plan. Two, strengthening the institutional basis for its implementation. And three, a capacity building and training program for all stakeholders. Honorable Presiding Member, an initiative of this scale depends on forging a solidarity coalition between the government of Sri Lanka and its international friends and partners. Success will ultimately depend on coordinated action between diverse actors, and therefore it is important to have a designated mechanism to organize international support that will result in reinforcing Sri Lanka's effort to consolidate its position as a global maritime and logistical hub while assuring greater protection of ocean health, fishery resources and Sri Lanka's world trade. In conclusion, I wish to appeal my fellow parliamentarians, unfortunately no one is here, particularly
not a single one
from the opposition, to be nationally minded in our fight to ensure justice to our ecosystem and for the affected communities in this country. And I request them not to disturb the fragile, delicate compensation process by strengthening the defendants. We know that in complex international lawsuits of this nature, the final amount of compensation that will be awarded will depend on the strength of evidence presented to support the claim. Therefore, I urge the opposition not to behave in an irresponsible manner by divulging sensitive information pertaining to the case in Parliament and outside, which will result in weakening of our claim. I therefore request all members of opposition to act with restraint in this national cause and support the good work done by His Excellency the President Ranil Wickremesinghe and the government in bringing justice in the worst maritime disaster of the history of Sri Lanka. Thank you very much.
Thank you. Sabhava heta peravaru nama nama amata navata ras wenawa.